ජේසු පිහිටයේ දුවේ පුතේ, අපි අද ඔබට පැහැදිලි කරන්නේ කතෝලික ධර්මය 10 ශ්‍රේණියේ පෙළ පොතේ 5 වන පාඩම ප්‍රඥා සාහිත්‍ය පිළිබඳවයි. අපගේ ජීවිතයට, අපගේ එදිනදා ජීවිතයට බොහෝ අභියෝග පැමිණෙනවා. ඒවා ජය අරගෙන යහපත අයහපත වෙන්කර හඳුනාගෙන නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට ඔබට පුළුවන්ද? දුවේ පුතේ, යහපත අයහපත වෙන්කර හඳුනා ගැනීමට ඔබට මට ප්‍රඥාව අවශ්‍යයි. පෙළපොතේ සඳහන් පොඩි කතාවක් මම කියන්නම්. නිමල් හා කමල් කියලා එකම පාසලේ ඉගෙනගත්ත යාළුවෝ දෙදෙනෙක් හිටියා. දැන් මේ දෙදෙනාම ඉගෙනගෙන ඉවර වෙලා රැකියාවක් කිරීමට ගියා. නිමල් ඉක්මනින් පොහසත් වීමට හිතුවා. ඒ නිසා වැරදි මාර්ගවලින් මුදල් සොයන්න පටන් ගත්තා. ඒ වගේම ඉන්පසු ඉතාමත් ධනවත් වුණා. කමල් තමන්ට ලැබුණු රැකියාවෙන් සෑහීමට පත් වෙලා සාමකාමී ජීවිතයක් ගත කළා. කමල්ට ඉක්මනින් ධනවත් වීමට අවශ්‍ය වුණේ නැහැ. කමල්ටත් ඉක්මනින් ධනවත් වීමට අවශ්‍ය වුණා නම් වැරදි මාර්ගවලින් මුදල් උපයාගෙන ධනවත් වෙන්න තිබුණා. නමුත් නිවැරදි දේ තෝරා ගැනීමට කමල් සතුව ප්‍රඥාව තිබුණු නිසා ඔහු ජීවිතය ජයගත්තා. එහෙත් නිමල්ට සියලු සැප සම්පත් තිබුණත් තමන්ගේ ජීවිතේ සතුට නැති බව වටහා ගත්තා. ඒ වගේම තමයි දුවේ පුතේ, අපටත් නිවැරදි මාර්ගය තෝරා ගැනීමට ප්‍රඥාව අවශ්‍යයි. ඒ ප්‍රඥාව පතාපි නිරතුරුවම දෙවිඳුන් අයදීම කළ යුතුයි. එලෙස දෙවිඳුන්ට යාඥා කළ රජතුමෙක් ගැන මම කියන්නම්. ඊශ්‍රායෙල් වරුන් පාලනය කර ප්‍රධාන රජතුමෙක් වන සලමොන් රජතුමා. ගිබියොන්හිදී දෙවි සමිධානන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන් රජතුමාට දර්ශනය වෙලා මෙහෙම අහනවා. මා නුඹට දිය යුතු දේ ඉල්ලන්න. දුවේ පුතේ, ඔබ සිතන්නේ සලමොන් රජතුමා ඉල්ලන්නේ නැත්තේ මොනවා කියලාද? ධනය, බලය, යසීසුරු කියලාද? නැහැ දුවේ පුතේ, සලමොන් රජතුමා ඉල්ලුවේ ඥානවන්ත සිතක්. අපි ඒ පිළිබඳව ශුද්ධ බයිබලයේ එක රාජාවලියෙන් කියවලා බලමු. දිලානි ටීචර්, අපි බලමු නේද ඒ කොටස?
හොඳයි. එහෙමනම් අපි එක රාජාවලිය 3 වෙනි පරිච්ඡේදයේ 4-14 දක්වා සවන් දෙමු. එබැවින් ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව. මන්ද ඔබේ මේ මහා සෙනඟ විනිශ්චය කරන්න කවරකුට පුළුවන්ද? නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේවත් ධන සම්පත් ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතිව විනිශ්චය තේරුම් ගැනීමට ඥානය ඉල්ලූ බැවින් බලන්න, මම නුඹේ ඉල්ලීම එලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුයෙන් සිටියේවත් නුඹට පසුව සිටින්නේවත් නැතිවන ලෙස තියුණු නැනනුවන නුඹට දෙමි. ඇරත් නුඹේ මුළු කාලයේදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි. තවද නුඹේ පිය වූ දාවිත් හැසුරුණු පරිදි නුඹ මාගේ ආඥාද පනත්ද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම් නුඹේ ආයුෂද වැඩි කරන්නෙමි.
ඔව් දුවේ පුතේ, එහෙත ශුද්ධ ලියවිල්ලෙන් ඔබට පැහැදිලි වුණා නේද? සලමොන් රජතුමා ලෞකික සැප සම්පත් නොව ප්‍රඥාව පමණක් ඉල්ලා යාඥා කළ බව. එසේ සලමොන් රජතුමා ප්‍රඥාව පමණක් ඉල්ලා යාඥා කළ නිසා දෙවියන් වහන්සේ ඔහුට සියලු යස ඉසුරු දුන් බව ශුද්ධ ලියවිල්ල පැහැදිලි කරනවා. අපි බලමු දැන් ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා.
අපි හිතනවා ප්‍රඥාව කියන්නේ බුද්ධිය නැත්නම් විභාග සමත් වීම කියලා. නෑ දුවේ පුතේ. ප්‍රඥාව කියන්නේ විභාග සමත් වීම නෙවෙයි. යහපත අයහපත මොකද්ද කියලා හඳුනගෙන යහපත තුලින් දෙවියන් වහන්සේට ප්‍රසන්න දැහැමි ජීවිතයක් ගත කිරීම. ප්‍රඥාව කියලා කියන්නේ විභාග සමත් වීම නෙවෙයි. යහපත අයහපත හඳුනගෙන යහපත තුලින් දෙවියන් වහන්සේට ප්‍රසන්න දැහැමි ජීවිතයක් ගත කිරීම. අපි ශුද්ධාත්ම දීමනා ගැන අහලා තියෙනවා. එතකොට මේ ශුද්ධාත්ම දීමනා වලින් එකක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට ප්‍රඥාව හෙබ්‍රව් භාෂාවෙන් හඳුන්වනවා හොක්මා කියලා. මොකද්ද හොක්මා කියලා? හොක්මා කියන එකේ සිංහල අදහස තමයි සාර්ථකව ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව. හොක්මා කියන එකේ සිංහල අදහස සාර්ථකව ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව. එතකොට මේ හෙබ්‍රව් ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා හතරක්. ඔබලන් අහලා ඇති හෙබ්‍රව් ප්‍රඥාවේ ප්‍රභේද හතර. පෞල හා ගෝත්‍රික ප්‍රඥාව, රාජ්‍ය සභා ප්‍රඥාව, අභිධාර්මික ප්‍රඥාව, එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාව. එතකොට අපි බලමු ඒකේ පළවෙනි එක පෞල හා ගෝත්‍රික ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා. පෞල හා ගෝත්‍රික ප්‍රඥාව කියන්නේ පෞලයි ගෝත්‍රයයි ආරක්ෂා වෙන පිණිස මඟ පෙන්වීම කිරීම. ඒ අතර සම්ප්‍රදායන්, උපදේශ, නීති රීති මේකට අයත් වෙනවා. පෞල හා ගෝත්‍රික ප්‍රඥාවට සිරාක් තුන්වෙනි පරිච්ඡේදය උදාහරණයක් වෙනවා. ඊළඟට රාජ්‍ය සභා ප්‍රඥාව. රාජ්‍ය පාලනය, පරිපාලන ශේත්‍රයන් ඉලක්ක කරගෙන තරුණයන් නැත්නම් යෞවනයන් පුහුණු කිරීම මේකේ අරමුණ. මේක බලපාන්නේ ප්‍රභූපන්තියට. උදාහරණයක් තමයි සලමොන්ගේ ප්‍රඥාවේ 6 වෙනි පරිච්ඡේදයේ 1 සිට 11. ඊළඟට තුන්වෙනි එක අභිධාර්මික ප්‍රඥාව. අභිධාර්මික ප්‍රඥාව ජීවිතේ හරය ගැටළු විනිශ්චය පිළිබඳව කරන විග්‍රහයක් තමයි අභිධාර්මික ප්‍රඥාව කියලා කියන්නේ. ඒක ජෝබ් ධර්මදේශකයා කියන ලිපිවල අඩංගු වෙනවා. ඊළඟ එක හතරවෙනි එක එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාව. යම් පුද්ගලයෙකුට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන විවිධ අවස්ථා පිළිබඳ ජීවිතේ අපි මුහුණ දෙන විවිධ අවස්ථා පිළිබඳ උපදේශ තමයි එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාව ඇතුළත් වෙන්නේ. ඒකට උදාහරණයක් තමයි හිතෝපදේශ 6 පරිච්ඡේදය 25 පරිච්ඡේදය. ඒ අපි කතා කරේ හෙබ්‍රව් ප්‍රඥාවේ ප්‍රභේද ගැන. හෙබ්‍රව් ප්‍රඥාවේ ප්‍රභේද හතර ගැන. ඊළඟට අපි බලන්න යන්නේ ප්‍රඥා සාහිත්‍යයට අයිති පොත් මොනවද කියලා. ප්‍රඥා සාහිත්‍යයට අයිති පොත් තියෙනවා හතක්. ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශය, ධර්මදේශකයා, ප්‍රේමගී, ප්‍රඥාව, සිරාක් හෙවත් උපදේශකයා. එතකොට ප්‍රඥා සාහිත්‍යයට අයිති පොත් කීයද? 7යි. ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශය, ධර්මදේශකයා, ප්‍රේමගී, ප්‍රඥාව, සිරාක් හෙවත් උපදේශකයා. එතකොට මේ ප්‍රඥා සාහිත්‍යයට අයිති පොත් 7 අපිට බැලුවාම පේනවා ප්‍රඥාව ඉදිරිපත් කළ තියෙන ආකාර එකම විදිහට නෙවෙයි ප්‍රඥාව ඉදිරිපත් කළ තියෙන්නේ. මේ ප්‍රඥාව ඉදිරිපත් කළ තියෙන සාහිත්‍යම ස්වරූප කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රස්තාපිරුළු භාවිතා කරලා තියෙනවා. ඊළඟට උපදේශ භාවිතා කරලා තියෙනවා. කථාන්දර යොදාගෙන තියෙනවා. සංකල්පනා ගීත භාවිතා කරලා තියෙනවා මේ ප්‍රඥා සාහිත්‍ය ඉදිරිපත් කරන්න.
ඔව්දුවේ පුතේ, අපි දැන් බලමු ප්‍රඥා සාහිත්‍යයට අයත් ග්‍රන්ථ 7 ජෝබ් ග්‍රන්ථයේ පිළිබඳව. ජෝබ් කියලා මිනිසෙක් හිටියා. ඔහු විනයගරුක, අවංක, දේව බය ඇති පවින් වැළකී සිටි කෙනෙක්. ඔහුට පුත්‍රයෝ 7 දූවරු 3 සිටියා. බැටළුවෝ, ඔටුවෝ, ගව මහීෂයෝ, කොටලු දෙන්නු ඔහුට හිටියා. ඔහු වැනි විනයගරුක, අවංක, දේව බය ඇති පවින් වැළකී සිටි අන් කිසි අයෙක් මුළු මහත් පොළවේ සිටියේ නැහැ. එහෙත් ජෝබ් සතු සියල්ල නැති වුණා. ජෝබ් සතු සියල්ල නැති වී ගියත් ජෝබ් දෙවියන් වහන්සේට මෙහෙම කියනවා, මම කිසිත් නැතුව මේ මව්කුසින්නා වෙමි, කිසිත් නැතුව පෙරලා යන්නෙමි. සමිදානෝ දුන්සේක, සමිදානෝ ගත්සේක, සමදුන් නමට ගරු පැසසුම් වේවා. මේ සියල්ලේදී ජෝබ් පෞකලේවත් නැත, දෙවියන් වහන්සේට දොස් තැබුවේවත් නැත. මේ කතාව තුළින් ඔබට ගත හැකි ආදර්ශ බොහොමයක් තියෙනවා. එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන කරදර බාධක හමුවේ නොබියව නොසලි දේව විශ්වාසය නැති කර නොගෙන විශ්වාසයේ net තුලින් ජීවත් වීමට ජෝබ් කතාව මහා දෘකුලක් අපට ගෙන දෙනවා.
හරි දුවේ පුතේ, අපි එහෙනම් මේ පාඩමට අදාළව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා බලමු. පළවෙනි ප්‍රශ්නය, පැරණි ගිවිසුම තුල ප්‍රඥාව සඳහා යෙදෙන හේබ්‍රව් නාමය කුමක්ද? පැරණි ගිවිසුම තුල ප්‍රඥාව සඳහා යෙදෙන හේබ්‍රව් නාමය කුමක්ද? පිළිතුරු හතරක් තියෙනවා, නිවැරදි පිළිතුර තීරණය කරන්න. හොක්මා, පරුසියා, එක්ලේසියා, නෙයුමා. හොක්මා නිවැරදි පිළිතුර. අභිධාර්මික ප්‍රඥාවට අයත් ශුද්ධ ලියවිල්ලේ කෘතීන් දෙකක් නම් කරන්න. අභිධාර්මික ප්‍රඥාවට අයත් ශුද්ධ ලියවිල්ලේ කෘතීන් දෙකක් නම් කරන්න. කෘතීන් දෙක තමයි ජෝබ් හා ධර්මදේශකයා. ප්‍රඥාව සාහිත්‍ය ඉදිරිපත් කර ඇති සාහිත්‍යමය ස්වරූප දෙකක් දක්වන්න. ප්‍රස්ථාපිරළු, උපදේශ, කතාන්දර, සංකල්පනා, ගීත කියන සාහිත්‍යමය ස්වරූප අනුව ඉදිරිපත් කරලා තියෙනවා. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව සිටින්නේවත් නැතිවන ලෙස තියුණු නැනවත් නුවණක් ඔබට දෙමි යනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසාදයට පත් වූයේ කවුරුන්ද? නැවතත්, නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව සිටින්නේවත් නැතිවන ලෙස තියුණු නැනවත් නුවණක් ඔබට දෙමි යනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසාදයට පත් වූයේ කවුරුන්ද? 1. සාවුල් රජතුමා, දාවිත් රජතුමා, දිවසිවර සාමුවෙල්, සලමොන් රජතුමා. දෙවියන් වහන්සේගේ ප්‍රසාදයට පත් වූයේ සලමොන් රජතුමා. ප්‍රඥාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ප්‍රඥාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යහපත හා අයහපත වෙන්කර හඳුනා ගැනීමේ ශක්තිය, යහපත් ලෙස දෙවියන්ට ප්‍රසන්න දැහැමි ජීවිතයක් ගත කිරීම, අන් අයව අයහපතින් මුදා ගැනීමට මඟ දක්වන දේව නීතිය, මෙලව ජීවිතය තුළ අන් අයට ප්‍රයෝජනවත් පුද්ගලයෙකුසේ ක්‍රියා කිරීම. ප්‍රඥාව යනුවෙන් අදහස් කරන්නේ යහපත හා අයහපත වෙන්කර හඳුනා ගැනීමේ ශක්තිය, යහපත් ලෙස දෙවියන්ට ප්‍රසන්න දැහැමි ජීවිතයක් ගත කිරීම, අන් අයව අයහපතින් මුදා ගැනීමට මඟ දක්වන දේව නීතිය, මෙලව ජීවිතය තුළ අන් අයට ප්‍රයෝජනවත් පුද්ගලයෙකු ලෙස ක්‍රියා කිරීම. පිළිතුර 2. යහපත් ලෙස දෙවියන්ට ප්‍රසන්න දැහැමි ජීවිතයක් ගත කිරීම අපි ප්‍රඥාව කියලා හඳුන්වනවා. ඊළඟ ප්‍රශ්නය, හේබ්‍රව් ප්‍රඥාවේ ප්‍රභේද කීයද? හේබ්‍රව් ප්‍රඥාවේ ප්‍රභේද කීයද? 2, 3, 4, 5. හේබ්‍රව් ප්‍රඥාවේ ප්‍රභේද ගණන 4. ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස හොඳ නරක දැනී ගැනීමට හැකිවන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව මෙසේ දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලා සිටියේ, සලමොන් රජතුමා, නාතාන් දිවසිවරයා, මෝසෙස් තුමා, සාමුවෙල් පූජකයා. 1. පිළිතුර, සලමොන් රජතුමා. ප්‍රඥා සාහිත්‍යයට අයත් පොත් ගණන 4, 5, 6, 7. ප්‍රඥා සාහිත්‍යයට අයත් පොත් ගණන 4කි 5කි 6කි 7කි ප්‍රඥා සාහිත්‍යයට අයත් පොත් 7ක් තියෙනවා. ඊළඟ අවසාන ප්‍රශ්නය, ප්‍රඥා සාහිත්‍යයේ ප්‍රධාන අරමුණ වන්නේ? ප්‍රඥා සාහිත්‍යයේ ප්‍රධාන අරමුණ වන්නේ දිව්‍ය සංරක්ෂණය වෙත ජනතාව යොමු කිරීම, ජනතාව පශ්චාත්තාපය වෙත යොමු කිරීම, ජනතාව ධර්මිෂ්ඨ හා නිවැරදි දිවියකට යොමු කිරීම, සුවිශේෂී දේව ජනතාවක් බවට යොමු කිරීම. ප්‍රඥා සාහිත්‍යයේ ප්‍රධාන අරමුණ වන්නේ දිව්‍ය සංරක්ෂණය වෙත ජනතාව යොමු කිරීම, ජනතාව පශ්චාත්තාපය වෙත යොමු කිරීම, ජනතාව ධර්මිෂ්ඨ හා නිවැරදි දිවියකට යොමු කිරීම, සුවිශේෂී දේව ජනතාවක් බවට යොමු කිරීම. එතකොට ප්‍රඥා සාහිත්‍යයේ ප්‍රධාන අරමුණ තමයි ජනතාව ධර්මිෂ්ඨ හා නිවැරදි දිවියකට යොමු කිරීම.
දුවේ පුතේ, මම නැවත වරක් මේ ප්‍රඥා සාහිත්‍යයේ පාඩම පිළිබඳව මතක් කරන්නම්. මේ පාඩමේ තියෙනවා මුලින්ම ප්‍රඥාව කියන්නේ මොකක්ද? ප්‍රඥාව සඳහා හේබ්‍රු වචනය. සලමොන් රජතුමා දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ලබාගත් ආකාරය. ශුද්ධ බයිබලයේ ප්‍රඥා ග්‍රන්ථ. ප්‍රඥාව මේ ග්‍රන්ථ තුලින් ඉදිරිපත් කරලා තියෙන සාහිත්‍යමය ස්වරූපය. ප්‍රඥා සාහිත්‍යයේ අරමුණු. හේබ්‍රු ප්‍රඥාවේ ප්‍රභේද. මේවා තමයි පුතේ මේ පොතේ සඳහන් වෙන්නේ මේ පාඩමේ. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ බුද්ධිය විභාග සමත් වීමට වඩා යහපත අයහපත වෙන් කර ගැනීම කියලා අපි කලින් කතා කළා. ප්‍රඥාව කියලා කියන්නේ යහපත අයහපත වෙන් කර හඳුනා ගැනීම. ප්‍රඥාව සඳහා හේබ්‍රු වචනය තමයි හොක්මා. ඒකේ අර්ථය තමයි සාර්ථකව ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව. ප්‍රඥාව සඳහා යෙදෙන හේබ්‍රු වචනය හොක්මා. එහි අර්ථය තමයි සාර්ථකව ධර්මිෂ්ඨව ජීවත් වීම. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ යහපත අයහපත වෙන් කර හඳුනා ගැනීමයි. සලමොන් රජතුමා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා ප්‍රඥාව. සලමොන් රජතුමාට තිබුණා ධනය, බලය, යස ඉසුරු ඉල්ලන්න. නමුත් ඉල්ලුවේ ඥානවන්ත සිතක්. අපි ඒ කොටස පොඩ්ඩක් ආයෙත් බලමු. ගිබියොන්හි කඳු මත සලමොන් දෙවියන් වහන්සේට දවන යාග පූජා දහසක් පුද කරනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ අහනවා මෙහෙම, ඔබට කුමක්ද ඕමනා? දෙවියන් වහන්සේට සලමොන් රජතුමා කියනවා, ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව. ඥානවන්ත සිතක් ඉල්ලන්නේ. රජතුමෙකුට තිබ්බා ධනය, බලය, තමන්ගේ සතුරන්ව ඉල්ලන්න. නමුත් සලමොන් රජතුමා එසේ කළේ නැහැ. දෙවියන් වහන්සේ ඒ නිසා සලමොන් රජතුමාට කියනවා, නුඹේ දීර්ඝායුෂු ඉල්ලන්නේවත්, ධන සම්පත් ඉල්ලන්නේවත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතිව විනිශ්චය තේරුම් ගැනීමට ඥානය ඉල්ලූ බැවින් බලන්න, මම නුඹේ ඉල්ලීම එලෙස ඉටු කරමි. සලමොන් රජතුමාගේ ජීවිතයෙන් අපට ගත හැකි ආදර්ශ බොහොමයක් තියෙනවා. ඒ වගේම තමා ප්‍රඥා ග්‍රන්ථ, ජෝබ් ගීතාවලිය, හිතෝපදේශය, ධර්මදේශකයා, ප්‍රේමගී, සිරාක් ප්‍රඥාව. මේ ප්‍රඥා ග්‍රන්ථ ඉදිරිපත් කරලා තියෙන්නේ ප්‍රස්තාව පිරුළු විදිහට, උපදේශ විදිහට, කථාන්දර විදිහට, සංකල්පනා විදිහට, ඒ වගේම ගීත විදිහට. ප්‍රඥාව ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රස්තාව පිරුළු විදිහට, උපදේශ විදිහට, කථාන්දර විදිහට, සංකම්පනා විදිහට, ගීත විදිහට. මේ ප්‍රඥා සාහිත්‍යයේ අරුමුණු තමා ධර්මිෂ්ඨව නිවරදිව දිවි ගෙවීමට දේව ජනතාව උනන්දු කිරීම. හේබ්‍රු ප්‍රඥාවේ ප්‍රභේද තිබ්බා පෞල හා ගෝත්‍රික ප්‍රඥාව කියලා, රාජ්‍ය සභා ප්‍රඥාව කියලා, අභිධාර්මික ප්‍රඥාව කියලා, එදිනදා ජීවිතයේ සම්බන්ධ ප්‍රඥාව කියලා කොටස් හතරකට හේබ්‍රු ප්‍රඥාව බෙදෙනවා. පෞල හා ගෝත්‍රික ප්‍රඥාව කියන්නේ පෞල ගෝත්‍රය සුරකින පිණිස මඟ පෙන්වීම කරනවා. පෞල ගෝත්‍රය සුරකින පිණිස මඟ පෙන්වීම කරනවා. ඒ අතර සම්ප්‍රදායන් උපදේශ නීති රීති අයත් වෙනවා. රාජ්‍ය සභා ප්‍රඥාව කියලා කියන්නේ රාජ්‍ය පාලනය පරිපාලන ශේෂ්ත්‍රයන් ඉලක්ක කරගෙන යෞවනයන් පුහුණු කරනවා. ඒක තමයි රාජ්‍ය සභා ප්‍රඥාව කියලා කියන්නේ. අභිධර්මීක ප්‍රඥාව කියන්නේ ජීවිතයේ හරය ගැටලු විනිශ්චය පිළිබඳ විග්‍රහ කරනවා. එදිනදා ජීවිතයේ සම්බන්ධ ප්‍රඥාව කියන්නේ යම් පුද්ගලයෙකු එදිනදා ජීවිතයේදී මුහුණ දෙන අවස්ථා පිළිබඳ උපදේශය ඇතුළත් වෙනවා. එතකොට මේ ප්‍රඥා සාහිත්‍යයේ මේ ග්‍රන්ථ අතර ප්‍රඥාව ඉදිරිපත් කරන සාහිත්‍යයේ ස්වරූප, ප්‍රස්තාව පිරුළු විදිහට, උපදේශ විදිහට, කථාන්දර විදිහට, සංකල්පනා විදිහට, ගීත විදිහට ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි මේ ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා අපි ශුද්ධාත්ම දීමනාවක් කියලා දන්නවා. ඊට කලින් අපි ඉගෙනගෙන තියෙනවා ශුද්ධාත්ම දීමනා හතක් තියෙනවා. මේ ශුද්ධාත්ම දීමනා හතෙන් එකක් තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව යහපත අයහපත තෝරා ගැනීම. ඔබගේ ජීවිතයේදීත් ඔබට යහපත අයහපත තෝරා ගැනීමට අවස්ථා ඕනතරම් ලැබෙනවා. අවස්ථා තියෙනවා. යහපතද තෝරගන්නේ අයහපතද තෝරගන්නේ නිදහස තියෙනවා. මේ නිදහසින් ඔබ ප්‍රඥාවන්තව කටයුතු කරන්න ඕනේ. ප්‍රඥාවන්තව කටයුතු කරන විට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබිලා ඉන්පසු හොඳ පුද්ගලයෙක් යහපත් පුරවැසියෙක් ලෙස රටට බිහි වෙන්නට ඔබට පුළුවන්. ඒ වගේම තමයි අපි කලින් කතා කර නිමල් කමල්ගේ කතාවේ නිමල් අයහපත් විදියට මුදල් සොයන්න ගියා, ධනේ බලය රැස් කරගත්තා. හැබැයි ධනේ බලය තුල සතුට තිබ්බේ නැහැ. අවංකකමෙන් නෙමේ සෙව්වේ, වංකකමෙන්. මේ වංකකම තුල සතුටක් තිබ්බේ නැහැ. අද අපේ මේ සමාජය තුල, අපේ මේ ජීවිතය අපි ගත කරනකොට දරුවනේ දුවේ පුතේ, ඔයාලට දැන් අවුරුදු 16ක ළමයි. එතකොට අපේ ජීවිතයට, ඔයාලගේ ජීවිතයට පැමිණෙනවා අභියෝග. තෝරා ගැනීමට මාර්ග ලැබෙනවා, නවීන තාක්ෂණය ලැබෙනවා. එතකොට මේ තුලින් කොහොමද ජීවිතය ගත කරන්නේ? තෝරගන්න මාර්ගයේ නිවැරදි මාර්ගයේද අයහපත් මාර්ගයේද දැන දැනම අයහපතට යන බොහෝ පිරිසක් ජීවත් වෙන සමාජයකයි ඔබ අප ජීවත් වෙන්නේ දුවේ පුතේ. එවිට මේ යහපත් මාර්ගයේ තෝරා ගන්නට අවශ්‍ය ශක්තිය දෙවියන් වහන්සේ තුල ඉල්ලන්න ඕනේ. මේ ප්‍රඥා සාහිත්‍යය තුලින් අපිට අවස්ථාවක් ලබා දෙනවා. ඊශ්‍රායලයේ රජකම් කළ රජවරු පවා ඉල්ලුවේ දෙවියන් වහන්සේගෙන් ඥානවන්ත සිතක්. ඥානවන්ත සිතක් ඉල්ලුමේ රජවරුන්ගෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ. මේ ශුද්ධ ලියවිල්ල අපි නිත්‍යපතා පරිහරණය කරන්න ඕනේ. අපි නිවසේ ශුද්ධ බයිබලයේ හැම නිවසකම තියනවා දුවේ පුතේ. හැම නිවසකම තියෙන මේ ශුද්ධ බයිබලයේ අපි කියවන්නේ නැහැ. ප්‍රඥා සාහිත්‍ය කියවන්නේ නැහැ. එහෙනම් ඇති පළක් නැහැ. මේවා අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන දේව වචනය. දෙවියන් වහන්සේ තමයි කතුවරයා. උපකතුවරයා මිනිසා දේවානුභාවයෙන් ලියලා තියෙන මේ ශුද්ධ බයිබලය අපි කියවන්න ඕනේ දුවේ පුතේ. කියවන්න ඕනේ. මේ කාලවලවල ඔයාලා ගෙදර ඉන්න වෙලාවවල මේ පොත් කියවන්න පුළුවන්. මේ ශුද්ධ ලියවිල්ල ප්‍රඥා සාහිත්‍යයට අයත් ග්‍රන්ථ. ජෝබ් ගීතාවලිය කියවන්න පුළුවන්. එයින් ලබා ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙනවා. එයින් ජීවිතයට ගත හැකි ආදර්ශ බොහොමයක් තියෙනවා. ඒ තුලින් ඔබ ඔබේ සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකි වෙනවා. ඒ නොවනු මානයි, විශ්වාසයි, සහතිකයි දුවේ පුතේ.
එහෙමනම් දුවේ පුතේ, අපි අද ඉදිරිපත් කළ පාඩම 10 ශ්‍රේණියේ ප්‍රඥා සාහිත්‍ය පිළිබඳව. එහෙමනම් ඔබගේ ඒ ගිය අවුරුද්දේ මතකය, 10 ශ්‍රේණියේ මතකය අද අලුත් වෙන්න ඇති කියලා අපි හිතනවා. එසේනම් ඔබේ විභාග කඩයිමට අවශ්‍ය තවත් පාඩමක් සමගින් අපි නැවත හමු වෙමු. ඔබ සැමට ජේසු පිහිටයි.